I born. Welcome to Dhamma Hadar, the discussion that you have been waiting for, I think throughout this week. And so we meet today, as you notice, in a very different background, in a different setting. So I would like to talk about this setting, but before that let me introduce our resource person, our usual resource person for this Dhamma Hadar discussion, that is none other than Professor Ravindra Kogalage. Now, for the weavers who are with us for the very first time, I would like to introduce Professor. Professor Ravindra Kogalage is the former Deputy Vice Chancellor Academic of Sir John Kodalavala Defense University. And he is currently serving as a senior lecturer at Univertech, University of Vocational Technology. I would like to introduce him as a meditation teacher with overseas experience. So we warmly welcome you to the Dhamma Hadar program. And we must, I just happen to tell you that we are in a very different setting, in a different background. Actually, this is the place where the late Nakusaranamu Thero used to, his residence sort of used to reside. And this is a very special place, Professor, regarding this program, Dhamma Hadar, because if you can remember, this program was not there for around one whole year due to lack of sponsorship. And in this room, in this place, this was the place where the late Dharanandana Kusaradhamma Thero, the chairman, former chairman of this minister, invited us to start this one and only English program of the Buddhist TV channel. He wanted us to start this program again in this very place. So let this program and let may the Kusala Karma that we generate through this program be a tribute to the late Thero, and may he attain his vow with bliss due to all the Kusala Karma that we need today. Professor?
Yes, I also still remember that incident after a lapse of 1 year. Yes. When we met Nayaka Thero, he invited us to start this English program again, because I'm sure he knew how important this Dhamma Hadar program is. And also,
even without sponsorship, he wanted us to.
Yes, without any sponsorship. Yes. And the other thing, he instructed or ordered to have this program on 4 days. So it's a very difficult time slot to get. But he wanted to have this on 4 day night.
Yes.
And that's how we started this again.
And this became a weekly program.
Yes, now it has again became a weekly program. So we are very happy about that. Also, whatever merits we accrued, may those transfer to Nayaka Thero, and may he attain Nibbana with these merits. Yes.
So, now if we just go to the content of this program, I remember we started this program as the member of the Thero, as we started this program with the Anapanasati Sutra. We discussed it intensively, and I think then up to today we have been discussing the practical side of the Anapanasati Sutra and how to practice it as a Buddhist, because it is a very common meditation among non-Buddhists also, and how different it is, how different is the Buddha's teaching of Anapanasati, and that is the way you should follow if you want to attain Nirvana bliss. And today our discussion has, I think last week we talked about the Dukkha Arasatya, the first noble truth. And Professor, I want you to continue from that point onwards.
Yes, in, so we are talking about the practical sense, not the scholarly level, but how one used this Buddha's teachings into practice in order to attain Magapala, if possible, within this life. So there we started to discuss, especially this Anapanasati Sutta, because many of us try to practice Anapanasati meditation. Then I raised few questions just to inquire, because this Anapanasati meditation was there even before Buddha, and also Buddha's time, and also today even many people practice this. So we have to make sure whether we are practicing Anapanasati according to how others practice or according to how Buddha advises. So Buddha's teachings are in this sutta, especially why we need to practice Anapanasati. So that one we found out where this Anapanasati meditation mentioned in the suttas, mainly in the Satipatthana. Satipatthana Sutta, that is the one and only path Buddha has mentioned one should practice in order to gain or achieve this Magapala, right? There's no other path. So this Satara Satipatthana, first part under Kaya Anupassana, there are main 14 different techniques. So Anapanasati is one of them under the Kaya Anupassana category. Therefore, why we should practice this Anapanasati? To fulfill these four foundations of mindfulness or Satara Satipatthana, especially starting from the Kaya Anupassana. So we have to examine, the Buddha mentioned this in Anapanasati Sutta, like katham bhavita cha bhikkave anapanasati chattaro satipatthana paripurenti. How to use this Anapanasati in order to develop four foundations or Satara Satipatthana. Katham bhavita cha, how to use this Anapanasati in order to develop Chattaro Satipatthana, Satara Satipatthana. So that's what we are trying to observe. So basically we look at breath in Anapanasati meditation, try to keep our attention, no continuous attention to the breath. But very rarely we question whether we are developing our Satipatthana according to Kaya Anupassana, Vedana Anupassana, Chittanupassana and Dhammanupassana. Then there are many suttas Buddha has mentioned. Janato aham bhikkave passato asavanam kayam vadam. No ajanato no apassato. There are few suttas. One example is Vasijata Sutta in Sanyukta Nikaya. So janato aham bhikkave passato asavanam kayam vadam. Asava shaya. Asavanam kayam vadami, to remove our asavas, that should be the main purpose, right? So our defilements inside, within our mind, without knowing sometimes. So the path shown by the Buddha is the four foundations of mindfulness. One should have Sammaditti. Sammaditti is the knowledge about Four Noble Truths. Dukkha Arisatya, Samudaya Arisatya, Nirodha Arisatya and Magga Arisatya. Right? So, that's why we started to talk about this Dukkha Arisatya. In this Dukkha Arya Satya, we have mentioned, Buddha taught us like three types. they are the dukkha dukkha, viparinama dukkha and the sankhara dukkha. So normally we think we know dukkha just by knowing the first two, that is dukkha dukkha and viparinama dukkha. For example, when we get something we don't like, it is dukkha, that is known as dukkha dukkha. Then other one is viparinama dukkha, is if we get something we like but we can't keep it, it will change in nature, viparinama. Again,
we can't keep it as it is.
Yes.
Okay.
So when it is there, we are satisfied, we are happy, but we can't keep it like that.
Maybe example like youth.
Yes. Due to aging, we lose that, right? So whatever we like, if it is changing, we gain kind of a suffering, dukkha. So that is viparinama dukkha. But this is worldly level seen what dukkha is. Because to have this knowledge, you don't have to be a Buddhist. You don't have to listen to Buddha's teachings. Anyone knows about this. If something you gain which you don't like, that is dukkha. Right? If you lose something you like, that is dukkha. But this is worldly level dukkha. But third one, sankhara dukkha, is I would say unique to Buddha's teachings. None of other teachings, we can't hear this, right? So we have tried to examine what sankhara dukkha is, right? So two words, sankhara and the dukkha. There, first I explain what is sankhara. Sankhara is something occurred due to cause and hetu pratyaya. The
causality.
Yeah, effect is the result, but any result, there must be causes, right? They are known as hetu pratyaya. So effect is the phala. So if there are causes for anything, in Pali it is called samudaya, right?
Yeah.
If there's a samudaya, the result known as the sankhara, right? So this is sankhara. Then the second one, the dukkha. So if something is sankhara, we have to see whether it is dukkha or not, right? So this is where very difficult to understand. So you need a lokottara side knowledge or prajna to understand this. Because dukkha dukkha and the other one, viparinama dukkha, you can feel it. Maybe body feeling or mentally you can feel it, right? Dukkha dukkha, viparinama dukkha. But sankhara dukkha is not like that. One has to develop the wisdom to understand or see this sankhara dukkha, right? So this is where you must listen to Buddha's teachings and understand in order to know what sankhara dukkha is.
I think we should summarize this in simple as
right.
This point.
Yeah. Api me. දුක්කාරය සත්‍ය ගැන කතා කරද්දී ಜಾති තුනක් කතා කළා. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ. එතෙන්දී දුක්ඛ දුක්ඛ කියන්නේ අපිට දුක හිතෙන, අපි අකමැති දෙයක් ලැබෙනකොට දුකයි. විපරිණාම දුක්ඛ කියන්නේ අපි කැමති දෙයක් නැති වෙලා යනකොට, වෙනස් වෙනකොට, තියාගන්න බැරි වෙනකොට දුකයි. එතකොට විපරිණාම දුක්ඛ. මේ දුක්ඛ ಜಾති දෙක, දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ කියන එක ලෝකෙට ඇවිත්ී ඕන කෙනෙක් දැනගන්න දෙයක්. මොකද ඒක එක්ක අපිට කයට දැනෙනවා, නැත්නම් මානසිකව දැනෙනවා. ඇත්තට මේ දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ කියන දෙක අත්දකින්න ඇත්තටම බුදුදහමක් අහලා තියෙන්න අවශ්‍යම නැහැ. අන්‍ය ආගමිකයෙකුට වුණත් සමහර විට තිරිසන් සතෙකුට වුණත් මේ දුකක් ලැබෙනකොට දුකයි, කැමැති දේ නොලැබෙනකොට දුකයි, කැමැති දේ වෙනස් වෙනකොට දුකයි කියන ඒ දුක් ජාති දෙක අත්දකින්න පුළුවන්. එහෙමනම් ඒක පෙර නොඇසූ විරු දහමක් දෙයක් නෙවෙයි. හැබැයි මේ තුන්වෙනි එක සංඛාර දුක්ඛ කියන එක බුදුදහමක විතරයි තියෙන්නේ. ඒක මේ අනිත් ಜಾති දෙක වගේ කයට දැනෙන එකක්වත් මනසට දැනෙන එකක්වත් නෙවෙයි. ඒක ගෝචර වෙන්නේ ප්‍රඥාවට විතරයි. ඒතකොට ප්‍රඥාව තුලින් තමයි මේ සංඛාර දුක්ඛ කියන එක තේරුම් ගන්න ඕනේ. ඒතර බුදුදහම තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට කියලා කොටසක් තියෙනවානේ. එහෙනම් මේ ලෝකෝත්තර ධහම මොකද්ද කියලා තේරුම් ගැනීමේදී තමයි මේ සංඛාර දුක්ඛ, එහෙම නැත්නම් දුක්ඛ ආර්ය සත්‍ය, වෙනස් නොවන දුකක්. ඒක දුකයි කිව්වනම් හටගත්තේ දුක, පවතින්නේ දුක, නැති වෙන්නේ දුක කියන ධර්මතාවයට යටත් වෙනවා. දැන් අනිත් දෙකේ එහෙම නැහැ. දැන් උදාහරණයක් විදිහට දුක්ඛ දුක්ඛ ගත්තොත් දුක තියෙනකොට දුකයි, දුක නැති වෙනකොට දුක නැහැ. ඒ කියන්නේ සැපගතියක් තියෙනවා, ආස්වාදය. අනිත් එක ගත්තොත් අපි සුඛ ගතියක්, කැමැති දෙයක් තියෙනකොට අපිට දුක නැහැ. එතකොට සැපගතියක් තියෙන. ඒක වෙනස් වුණත් විතරයි, තියාගන්න බැරි වුණත් විතරයි.
බලාපොරොත්තු වෙන අපිට හොඳ කාලයක් උදා වෙයි කියලා අපි දුක කාලෙක ඉන්නවනේ.
ඔව් ඔව්. ওই දෙකේදීම අන්න ඒ බලාපොරොත්තු වෙනවා. දැන් මෙහෙම නැති වුණාට අනාගතේ මේක වෙනස් වෙලා සැපක්. දැන් ඔන්න ලෙඩක් හැදිලා තියෙනකොට දුකයි. එතකොට දුක්ඛ දුක්ඛ. එතකොට අපි දන්නවා කවදා හරි මේක කොහොම හරි සනීප වෙයි. අන්න එතන සැපක් බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ අනාගතේ ඒ සැපක් බලාපොරොත්තු වෙනවා. ඊළඟට සැප දෙයක් හම්බ වුණත් අපි දන්නවා මේක දිගට තියෙන්නේ නැති වෙනවා. ඒත් එතකොට මොකද කරන්නේ? පවත්ව ගන්න උත්සාහ කරනවා, ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. එතකොට ඔන්න ওই දෙකෙන්ම මතුවෙන්නේ ඇත්තටම තණ්හාව. ඒකත් හොඳයි ඒ මතු කරපු එක. ඒ දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ දෙක මත හටගන්නේ තණ්හාව. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තණ්හාව දුරු කරන මාර්ගය. කද තණ්හාව දුකට හේතුව කියන එක. දැන් අපිට අර දෙකේදී ඒ තණ්හාව දුකට හේතුව කියලා පේන්නේ. අපි අකමැති දේක් දුකක් නම් දෙන්නේ කොහොම හරි ඕකෙන් මිදෙන්න උත්සාහ කරනවා. හැබැයි ලෞකික දේවල් වලින් ඒක තණ්හා කරනවා. එතකොට ඒ තණ්හා කිරීමේදී සමහර විට පස්පව් දසකුසල් කෙරෙන්න පුළුවන්. සමහර විට දැනට මේ නැති දේක් හොරකම් කරලා ලබා ගන්නවා වෙන්න පුළුවන්. බුරුවක් කරලා ලබා ගන්නවා වෙන්න පුළුවන්. ඒ වගේ ඒ කියන්නේ දැනට තියෙන දුක නැති කරගන්න ඊට වඩා හොඳ දෙයක්. ඒ වගේම අපිට හොඳ දෙයක් තියෙනකොට ඔක ආරක්ෂා කරන්නත් අර පැත්තටම යවෙන්න පුළුවන්. බොරුවක් කියන්න පුළුවන්, ඒ පස්පව් කෙරෙන්න පුළුවන්, මේවා ආරක්ෂා කරගන්න. එතකොට සමහර විට සතෙක් මරනවා, හිංසා කරනවා වෙන්න පුළුවන්. මේ තියෙන දේ ආරක්ෂා කරගන්න. එතකොට ඒ පැත්තට යනවා. මොකද ඒවයි මුල් වෙන්නේ තණ්හාව. එතකොට ඒකෙන් මේ ලෝකෝත්තර දර්ශනයකට යන්න බෑ. ලෝකෝත්තර දර්ශනයකට යන්න නම් අපි මේ සංඛාර දුක්ඛ කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ සංඛාර දුක්ඛ කියනකොට වචන දෙකක් එනවා. එකක් සංඛාර කියන එක, අනිත් දුක්ඛ කියන එක. ඒත් අපි සංඛාර කියන එක තේරුම් ගත්තොත් එතන යෙදෙන්නේ මේ හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්න. ඉබේ පහළ වීමක් නෙවෙයි. කිසිම ඵලයක් ගැන කතා කරන්න බෑ හේතුන්ගෙන් තොරව. එතකොට ඒ හේතුන්ගෙන් සකස් වුණා නම් ඒක සංඛාරය. සකසුන දෙයට කියනවා සංකත ධර්ම කියලා. ඒකට අනේ සංඛාර බව ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. දෙවෙනි එක දැන් සංඛාර දුක්ඛ කියනකොට මම ඉස්සෙල්ලත් කිව්වා මේක දැනෙන එකක් නෙවෙයි. කයටවත් මනසටවත් දැනෙන වේදනා ගතියක් නෙවෙයි. මේක ප්‍රඥාවට ගෝචර වෙන එකක් සංඛාර දුක්ඛ කියන එක. ඒකට සංඛාර දුක්ඛ තේරුම් ගන්න ඉස්සෙල්ලා සංඛාර කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න ඕන. හේතු ප්‍රත්‍යයෙන් සකසුන දේවල් ඊළඟට හොයලා බලන්න ඕනේ ඇයි ඒක දුකක් වෙන්නේ. ඒකට අපිට බුදුදහම උදව් කරගන්න වෙනවා. එතෙන්දී දැන් සංඛාර ගණේට යටත් වෙනවා මේ ලෝකේ අපි දන්න සේරම ಜಾති ටික. ඇහැට පේන රූප කොම සංඛාර ගණේටයි තියෙන්නේ. සියල්ලම සබ්දේ වය ධම්මා සංඛාර අවසන් පණිවිඩි. ඒ වගේම සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති. ඒ සියලු සංඛාර ගැන කතා කරන්නේ. ඒතර මොනවද මේ සියලු සංඛාර කියන්නේ? අපේ මට්ටමින් ගත්තොත් අපිට තියෙනවා මේ ලෝකයක්. කාම ලෝකය කියන්නේ. ඒ කියන්නේ ඇහැට ගෝචර වෙන ලෝකය. කනට අහු වෙන ලෝකය. නාසයට දිවට කයට මේ ආයතන හයට අහු වෙන දේවල් එළියේ තියෙනවා කියන මට්ටම. ඔකට කියනවා ඔව් ඔව්. ඒකට දෙන තව නමක් තමයි කාම ලෝකය කියන එක. ඒකට අපි ඉපදිලා ඉන්නේ කාම ලෝකේ. ඒකට මේ කාම ලෝකෙට අයිති සේරම මේ සංඛාර ගොඩක්. සකස් වුණ දේවල් ගොඩක්. ඉබේ පහළ වුණේ ඒවා නෙවෙයි. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේ. ඒක හොඳ ප්‍රශ්නයක්. ඒවත් සංඛාර තමයි. මං කියන්නේ අපි ඉන්නේ කාම ලෝකේ. එතකොට අපිට තියෙන්නේ කාම ලෝකෙට අයිති සංඛාර. තව විදිහට කිව්වොත් මේ ආයතන හයෙන් අත්දකින්න පුළුවන් ඒවා. ඒකට කියනවා මේ කාම වස්තු කියලාත් කියනවා. ඇයි කාම වස්තු වෙන්නේ? අපි විශ්වාස කරනවා ඒවා එළියේ තියෙනවා. හැබැයි ආර්ය විනයට ඒවා කාම ගුණ විතරයි. රහතන් වහන්සේට ඒවා කාම ගුණ, කාම වස්තු නෙවෙයි. කාමයේ ඇති කරන්න පුළුවන් දේවල් මිසක් වස්තු විදිහට එළියේ පිහිටීමක් ලබන්නේ නැහැ. හැබැයි ඒකෙදි එකක් තමයි දැන් මේ කාම ලෝකෙට අයිති සේරම සංඛාර ගොඩක් කියන එක. This is also very important because sometimes we used to think world is there. We came from somewhere to this world. And then when we are die, we leave the world and go in somewhere.
That is what they say.
Yeah. This is not Buddhism. Right? That I can single in a keyword on there, because then Samarita Matayakena may loke up Tiano. E loke tapiko he in the lava. E langata marina kota may loke hibmatila api yanayana. The mehima kiyana kota matirungan maker. ආත්ම දෘෂ්ටියකින් කියන එකක්. අය එන්නයි කෙනෙක් හිටියා. මම කියලා කෙනෙකුත් හිටියා, ලෝකෙකුත් තිබුණා. මට එන්න ලෝකෙකුත් තිබුණා. ඒ ලෝකේ දාලා අතහැරලා යනවා. ඒකට මේවා මේ බුදුදහම. බුදුදහම කියන්නේ පවතින ඇත්ත නෙවෙයි. ඒවා එක එක්කෙනාගේ මත. ඒකට ඔන්න ඔය තියෙන දෘෂ්ටි වලින් මිදෙන්න විදිහක් තමයි මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. මේකේ ගැඹුරින් ගත්තොත් අපි ගොඩාක් කතා කරලා තියෙනවා. තියෙන ලෝකෙකට අපි කොහේද ඉඳලා එනවා නෙවෙයි, ලෝකයක් උපද්දලා පරිහරණය කරනවා. ආයි කියන ලෝකයක් උපද්දලා පරිහරණය කරනවා. කොහොමද උපද්දන්නේ? මේ සලායතනවල මුලාව තුල, ආයතන මුලාව තුල ලෝකයක් උපද්දලා ඒක පරිහරණය කරනවා කියන ධර්මතාවයක් තියෙනවා. ඒක දකින්න නම් මේ ප්‍රඥාව වැඩෙන්න ඕන.
So you create the world.
Yes. So if we believe world is there, we came from somewhere, it is not Buddha's teachings. Right? So this world is created by this six faculties, salayatana. Salayatana loke. Right? Another term is sanskara loke. Because all of those are sanskara. So they are, again this term sanskara, because they arise because of causes. So Buddha's advice, now we come, if we come back to Satara Satipatthana or Anapana Sati, Buddha's advice in Kanupassana or Satara Satipatthana, if there's anything, try to see the samudaya. Samudaya dhammanu passiva kayasmin viharati. So this is how one should start the kayanupassana. Samudaya dhammanu passiva kayasmin viharati. What is samudaya? So try to investigate how this occurred, the causes, right? That is samudaya dhammanupassi. So if they are srupa, whether it is ajjatta or bahidda, internal or external, what you have to do is, if you want to see the truth about it, the path shown by the Buddha is the samudaya dhammanupassiva kayasmin viharati. So you have to investigate what are the causes, how this occurred, right? Samudaya. So if you see samudaya, then you get an understanding. If you see samudaya, you know this occurred because of samudaya. So it is a sankara, known as sankara. When you see samudaya, you get kind of understanding, this is sankara, right? So it is very important to see the samudaya in order to realize this is sankara. So whether it is ajjatta rupa or bahidda rupa, whatever, if you see samudaya dhammanupasseva kayasmin viharati, first result is you get a knowledge, this is kind of sankara, right? Then sankara, also known as sankata, then the paticca samuppanna nature, sankatam paticca samuppannam, then avidya pratya, those are the three qualities one has to realize. So if you see paticca samuppanna nature, you see dhamma, right? So when you see samudaya, you get understanding. If samudaya is there, result is there, imasmin sati idam hoti. If samudaya is not there, you can't talk about result.
The result does not exist,
right? That's very important. That's the nirodha side. Does not exist, not occurring, right?
It's clearly, it's not the result fading away or the result,
yes,
dying, but not existing, not occurring in the first place.
That's right. Mahitani Singhal and Kyuatanda,
I think it's very important.
Yes, Takota me, Kayanupassana Vahari Satarasati Patani Harikiani, Samudaya Dhammanupassi, even Samudaya Hoyagannakota in a Nuvanaktamai, Palavini Eka. මේ සමුදය නිසයි මේ ඵලය, මේ හේතු යෙදෙන නිසයි මේ ඵලය කියන අදහස. එතකොට මේක සංඛාරයක් කියන බව තේරුම් ගන්නවා. සකස් වුණ දෙයක්, හේතුපත්‍යෙන් සකස් වුණ දෙයක් කියන බව තේරුම් ගන්නවා මේ සමුදය දැකීම තුළ. එතකොට මේ සතර සතිපට්ඨානේ පළවෙනි පියවර තමයි සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන එක. එතකොට අජ්ජත් හරි බහිද්ද හරි රූපයක් තියෙනා නම් අන්න සමුදය අඳුරගන්න. සමුදය අඳුරගත්තු ගමන් නුවණක් එනවා. එහෙනම් මේක ඉබේ පහළ වුණ දෙයක් නෙවෙයි, මේ සමුදය නිසාමයි හටගත්තේ. එහෙනම් සකස් වුණ දෙයක්, සංඛාරයක්. සංඛාරයක් කියලා දකිනකොට ඊළඟ නුවණ එනවා, මේ සමුදය තියනකන් විතරයි ඔය ඵලය තියෙන්නේ. මේ සමුදය යෙදුම් නැත්තම් ඵලය නැති වෙනවා නෙවෙයි
හටගන්නේ.
එතකොට මේ ඇති වෙලා නැති වෙන කතාව නෙවෙයි මේ කියන්නේ. මේ ඇති කල්හි මේ වේ, මේ නැත්තම් ඔහම වෙන්න බෑ, උපදින්නේ. ඒ නූපදින ගතියට කියනවා නිරෝධය කියලා. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ප්‍රතික්ෂේප කරනවා ඇත නැත, ඇතිවීම නැතිවීම කියන එක. ඇත කිව්වොත් එතන තියෙනවා, නැත කිව්වොත් නැහැ. ওই දෙකම ප්‍රතික්ෂේප කරන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පටිච්ච සමුප්පන්න බවයි. මොකද්ද පටිච්ච සමුප්පන්න බව කියන්නේ? මේ ඇති කල්හි මේ වේ, ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. ඒක සමුදේ තියෙනකොට ඵලය තියෙනවා, සමුදේ නැත්තම් ඵලයක් ගැන කතා කරන්න බෑ. නැති වෙලා කියලාවත් කතා කරන්න බෑ. මොකද ඉපදිලා නැහැ. එතන හරි වැදගත් වෙනක්. එතන නිරෝධ ධර්මයේ කියන්නේ ඉපදිලා නැහැ, නූපදිච්ච ගතිය. නැති වුණ ස්වභාවයක් නෙවෙයි. ඒකට ඒ නිරෝධ. ඔන්න ඔය කියන පටිච්ච සමුප්පන්න බවත් අවබෝධ වීමක් තියෙනවා දැන් මෙන්න මේ සමුදය අඳුර ගැනීම තුළ. අපිට පේනවාද මේ සතර සතිපට්ඨානේ සමුදය ධම්මානුපස්සී වීම කොච්චර වැදගත්ද කියලා. පළවෙනි එක මේක සංඛාරයක් කියලා තේරුම් ගන්නවා. දෙවෙනි එක පටිච්ච සමුප්පන්න ධර්මයක් කියලා තේරුම් ගන්නවා. හැබැයි තාම අපි පටන් ගත්ත තැනට ආවේ නැහැ. මේක දුකක් කියලා තේරුම් ගත්තේ නැහැ. මේක හේතුප්‍රත්‍යයෙන් හටගත්තා. සමුදය තියෙනකන් තමයි ඵලය කියලා තේරුම් ගත්තා. ඒකේ මොකද්ද තියෙන දුක? සංඛාර දුක්ඛ. දැන් මම ඉස්සෙල්ලත් කිව්වා සංඛාර දුක්ඛය කියන එක ගෝචර වෙන්නේ ප්‍රඥාවට විතරයි. කයට දැනෙන්නෙත් නැහැ, මනසට දැනෙන්නෙත් නැහැ. ඒක ප්‍රඥාවෙන් දකින්න ඕන දෙයක්. මේ චතුරාර්ය සත්‍යෙම ප්‍රඥාවට ගෝචර වෙන දෙයක්. එතකොට දැන් සමුදය හොයද්දී තව පැත්තක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ සමුදය බාහිරෙන් හොයලා ඇත්ත දකින්න බෑ. ලෝකයයි ලෝක සමුදයයි බාහිරෙන් හොයන තාක්කල් ඇත්ත අවබෝධ කරන්න බෑ. දැන් කොහොමද හොයන්න කියන්නේ? තමන් තුලින්. රෝහිතස්ස සූත්‍රයේදී ඒක පැහැදිලි කරනවා. So one has to investigate the samudaya within you, not externally. එතකොට අපි මේ රූපවල සමුදය හොයනකොට බාහිරෙන් ওই රූපේ හැදුනේ කොහොමද කියලා හොයන තාක්කල් නියම විදර්ශනාවට එන්නේ නැහැ. ලෝකෝත්තර දර්ශනයට එන්නේ නැහැ. රූපයක් හටගත්තේ කොහොමද කියලා තමන් තුලින් දකින්න. ඒ තමන් තුලින් දකින්නේ කොහොමද? ආයතන පැත්තෙන් සමුදය හොයන්න වෙනවා. මෙය ඇති බව දැනගත්තේ කොහොමද? මොන ආයතන වලින්? එතකොට අන්න අපි සලායතන වලට එනවා. මේක ඇහෙන් දැකලා දැනගත්තේ, නැත්නම් කණෙන් අහලා දැනගත්තේ, නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් හිතලා, ඔය හය ආකාරයෙන් එකකට තමයි මේක දැනගන්න ඕන. වෙන දැනගන්න විදිහක් නැහැ. එතකොට පළවෙනි පියවර තමයි මොනවා හරි දෙයක් තියෙනවා නම් ඕක දැනගත්තේ මොන ආයතන වලින්ද කියලා අඳුරගන්න එක. එතකොට මේ ආයතන හයෙන් මොන ආයතන නිසාද ඕක දැනගත්තේ කියන තැනට එනවා. ඊළඟට පිට කරන්න වැඩක් තියෙනවා. මේ බුදුදහම දන්න කෙනා දන්නවා එක එක ආයතන ගැන වෙනම හොයලා තියෙනවා. එතකොට මේ ආයතනෙට කරන්න පුළුවන් මොකද්ද? ආයතන කෘත්‍ය මොකද්ද? ඇසට නම් පුළුවන් දැකීම විතරයි, දිට්ඨ. කනට නම් පුළුවන් ඇසීම විතරයි, සුත. අනිත් ආයතන තුනක් තියෙනවා මුත කියන ක්‍රියාව කරන. නාසය, දිව, කය. දැනීම කියන එක මුත. ඊළඟට මනසට පුළුවන් තව ක්‍රියාවක් තියෙනවා විඤ්ඤාත, දැන ගැනීම. එතකොට ඔය ක්‍රියාවලට අමතරව වෙන එකක්වත් ඒ ආයතන වලට කරන්න බෑ. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. ඊට වඩා දෙයක් අපි එකතු කළා නම් තේරුම් ගන්න ඕන ඒවා ආයතන ක්‍රියාකාරීත්වේ නෙමෙයි, අපි අවිද්‍යාව මත එකතු කරපු දේවල්. එතකොට මේ ආයතනයක් ක්‍රියා කරද්දී දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන හතරට අමතරව මොනවා හරි එකතු කරලා නම් ඒක අවිද්‍යාව හේතු වෙලා කරපු සංඛාරයක් වෙනවා. ඒ කියන්නේ සංඛාරවල සමුදේ අවිද්‍යාවක් තියෙනවා. ඔන්න ඔතෙන්දි තමයි මේ දුක්ඛ කියන එක තේරුම් ගන්න පුළුවන්. දැන් මේ සංඛාරයක අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා නම් අනිවාර්යෙන් ඒක දුකයි. ඒක ඇයි දුක කියන එක කියන්න දැන් මෝඩකමට දෙයක් උපද්දගෙන නම් ඕක දුකමනේ. ඒකට මම උගත්ත උදාහරණය තමයි බල්ලෙක් වතුරට එවිලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන එක. ඒතට අපි දන්නවා බල්ලා මෝඩකමටමයි වතුරේ බල්ලෙක් උපද්දගෙන තියෙන්නේ. එහෙනම් ඒ බල්ලෙක් ඉන්නවා කියලා හිතන එකම දුකයිනේ. වතුරේ බල්ලෙක් පිහිට ඕන එකම දුකනේ. ඇයි? මෝඩකමට කරන නිසා. ඇත්ත ඇති හැටි නෙවෙයි. එහෙනම් මෙන්න මේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා කියලා දැක්කොත් ඔය සංඛාරේ දුකයි කියලා නුවණක් එනවා. එතෙන් තමයි මේ සංඛාර දුක්ඛය කියන එක ප්‍රඥාවට ගෝචර වෙන්නේ. මොකද ප්‍රඥාවෙන් දකින්න ඕන ඔකත් අවිද්‍යාවෙන් කරපු සංඛාරයක් කියන එක. ඒකට බුදුරජාණන් වහන්සේ මේක මුළු ලෝකෙටම පොදු ධර්මතාවයක් කියනවා. මේ අවිද්‍යාවෙන් සකස් කරපු ලෝකයක්. ඒකට මේ ලෝකේ පවතින දුක මත කියන. ඇයි දුක මත තියෙන්නේ? මේ මෝඩකමටයි මේක සකස් කරපු. ඒ නිසා. එතකොට ඒ හටගත්තේ දුක, පවතින්නේ දුක, නැති වෙන්නේ දුක කියන ධර්මතාවය තේිනවා. මෙතෙන්දි තමයි මේ දුක්ඛ ආර්ය සත්‍ය තේරුම් යන්නේ. තොර දුක්ඛාර සත්‍ය තේරුම් ගන්න නම් සංඛාර දුක්ඛය කියන එක තේරුම් ගන්න වෙනවා. එතකොට so I've been explaining this සංඛාර දුක්ඛ. Right? So සංඛාර දුක්ඛ you need to develop your wisdom to see this. You can't feel it using your body or mind. You have to develop your wisdom using the path shown by the Buddha. That is one and only path known as Satara Satipatthana. So the Satara Satipatthana starts with Samudaya Dhammanupassīva Kāyasmin Viharati. One has to see the causes of it, Samudaya. So when you see Samudaya, you get three types of, there's a possibility of getting three types of wisdom. One is, when you see Samudaya, you get the knowledge, this is Sankara. This occurs due to this Samudaya. Right? That is known as Sankara. Second one is, if this causes are there, result is there. If causes are not there, result cannot
exist.
Cannot occur. Right? So that is the paticca samuppanna nature. Paticca samuppanna nature. Right? Imasmin sati idam hoti, imasmin asati idam na hoti. So that is the second understanding. First one is this is sankara, second one is this paticca samuppanna. Third one is if you really see samudaya within you, not from external. If you try to find samudaya externally, you won't realize this. According to Buddha's advice, if we try to see samudaya within ourselves, we have to use the salayatana. What faculties involved telling us this is existing. Right? Whether it is eye, ear, nose, tongue, body or the mind.
So you have to sort of analyze which faculty contributes in this interpretation.
Yes, that's right.
Okay.
For example, when we see something and believe there's something existing. Or you hear something and used to believe there's something existing, that's why I heard this sound from that object. Right? One or more objects. Like that. So we get to know about external world. But you have to carefully investigate the samudaya. So then you will identify these are the faculties involved. Right?
Yes.
Then if you know about faculties in detail according to Buddha's teachings, you realize this is due to avidya, not knowing the truth. We used to believe something existing outside. The simile I took, the dog peep into water. So dog used to believe another dog existing. But in that case we knew, due to avijja or not knowing the truth, dog believes another dog existing. So if you see that this is due to avijja, then you realize it is dukkha for the person having avijja. Right? So whenever you believe there's a dog in the water, this is dukkha for the dog. But it doesn't know it has dukkha.
Yes.
Right? We only knew. Why? Because we see the samudaya and the nirodha. Right? Imasmin sati idam hoti. Imasmin asati idam na hoti. And this imasmin side causes the avidya, not knowing the truth, is one of the causes. Right?
Yes.
If that, the avidya or delusion is there as a cause, definitely what you believe is a dukkha. So this is where sankhara dukkha. But you need wisdom to see this ignorance of avidya or not knowing the truth involved by believing something existing. Right? If you see that avidya pratyam, then you realize that is definitely dukkha. right? Whatever arises is dukkha. If it is existing, it is dukkha. If it is ceasing, that is also dukkha. Hataganit dukkha, pavatinit dukkha, nativinit dukkha kiyana dharmata veta yatat dukkha arya satya kiyana. So this is the dukkha arya satya. So you need understanding of dukkha arya satya in order to have sammaditti. Dukkhe jnanam, samude jnanam, nirode jnanam, magge jnanam. Ayam ucchati sammaditti. Right? So this dukkhe jnanam is very important. If you know only dukkha dukkha and viparinama dukkha, you don't have the dukkhe jnanam taught by the Buddha. Right? You must have sankhara dukkha. If you can see any kind of sankhara, why it is sankhara? Because causes. You have to see the samudaya in order to see that. Then you understand the paticca samuppanna nature. Imasmin sati idam hoti, imasmin asati idam na hoti. If samudaya is there, result is there. If samudaya is not there, result cannot arise. Right? Nirodha. Then the causes due to our ignorance about our six faculties. Salayatana mulaveng tamai lokayakhada. Right? If you are mindfulness about what is going on with each faculty, there won't be a world occurring due to avijja. Right? If something occurred due to avijja, that is dukkha. So this sankhara is because of causes. If avijja is involved as one of the causes, definitely what arises is dukkha. If avijja is not there, it cannot arise. Right? That means nirodha. So if you see dukkha, you must see the samudaya as well and the nirodha. That's why if you get one of these knowledges, dukkhe jnana, samudaya jnana, nirodha jnana, or magge jnana, you must have all four together. You can't have
one by one.
Yes. Let's say I have dukkhe jnanam but not others. That is cannot happen. Right? To have samadhi, you must have all four. Right? So if you have dukkhe jnanam in the lokottara level, I'm telling. Okay? If you have dukkhe jnanam, there must be samudaya jnanam, there must be nirodha jnanam, there must be magge jnanam. So this is the samadhi. If one wants to start the path leading to Nibbana, this is the starting point, because without samadhi you can't follow the path. So in order to get this lokottara samadhi, we must investigate dhamma very carefully. So this is where earlier sutta I mentioned, janato aham bhikkhave passato asavanam khayam vadami. Janato, know. First you have to know. Passato, then you have to see what it is within yourself, right? Using your own wisdom, then only you can follow the path leading to Nibbana. Asavanam khayam vadami. No ajanato, no passato. If you don't know, if you don't see the Dhamma, there's no way to follow the path shown by Buddha. So this is applicable to any kind of meditation we practice, even to anapanasati. Right? Those who know and see only can follow the path shown by Buddha. Whether you are practicing anapanasati or not, it's not the important thing, but the important thing is whether you know and see, janato passato, according to Buddha's teachings, or the reality as it is. Right? So there, in that sutta, I mentioned the Vasijata Sutta, Buddha asking, kincha janam kincha passam, what one has to know. According to Rupa, three things, in order to know the Rupa, three things. Iti Rupam, iti Rupasa Samudeva, iti Rupasa Attangam. This is Rupa, this is how it arrives, the causes, Samudeva.
Yes.
Then this is how it is not arise, so Nirodha. Right? So, this is exactly same as the Satipatthana Sutta, Samudaya Dhammanupassiva Kayasmihira. If there is any Rupa, whether it is Ajyatta or Bahidda, what you have to do is see Samudaya. So, identify the causes for it. There, you have to take any example. Maybe our own body. Right? Or others' body. How do we get to know about that? This is how you have to inquire about the samudhi. Right? So, to make this clear, maybe if there's external body, right? So, if we get to know there's external body, one way is looking at the samudhi is we break this into parts. So you'll identify maybe 32 parts, right? So it is not a body, it is a collection of 32 parts. But in this case, body is outside, the causes also outside, right? So this is not real vipassana. This is not the path leading to Nibbana.
It is just analyzing.
It is just analyzing.
Like a doctor.
Yeah.
Science.
Yeah, yeah. But one would argue, this is also Buddha's teaching. That is Kunupabhaham.
Yes, sir. I just remembered before you said
yes.
I was thinking about it.
Yeah. So Buddha has mentioned this path to follow step by step.
Yeah.
Right? In Paharada Sutta.
Mm.
You can't directly jump into the deep sea.
Sure.
You have to go little by little. From the beach, shallow, and then deep.
Yeah.
Right? So, this is the starting part. If there's a body, you can contemplate what are the composition of this body, right? Head hair, body hair, nails, teeth and so on, 32 parts. But this is starting point of, this is known as the Purva Pratipada, or Adi Brahmacharya. This is not the real path, known as Lokottara path. This is the worldly level. You, by doing that, you can suppress some of the defilements. For example, known
it
as...
It is not actually vipassana. All just the initial stages.
Initial stages where belongs to world.
So it's more because, like samatha then.
Yeah, more like
stage.
To samatha side, because it helps you to reduce your nivaranas. Kamachanda, Vyapada, Tinamidda, Uddhacha, Kukkucha and Vichikicha. Right? Suppress them. By thinking like that. Why I am telling this? Still world and the samudaya, the body and the parts, outside. You have not started to see it from within you. Right? This is against Buddha's teachings. Right? Rohitasa Sutta. Then one would ask, so how to change this? Right? Then the another step would be this kesalo mana kadanta, or the head hair, body hair, teeth, nails and so on. They are also composition of smaller elements like patavya potejo vayo, or the rupa kalapa. This is also a similar argument. These parts are outside, the samudaya also outside, not within you. Right? So still you are in the Purva Pratipada, not the real Lokottara path. Why? Because the result and the samudaya, we still examine externally. not within you. Then when we come to next part, how to see it within ourselves, there you have to see using which faculties we get to know about this body, whether we have used our eyes and the mind, or whether we hear a sound and get to know someone outside, right? In that case, ear and the mind, like that. Sometimes due to smell also you get to know about someone existing, right? Like that. Which faculty is involved? Now, let's imagine you hear a sound of a voice.
Yes.
Someone talking outside, right? Then we get to know image of that person. So what are the faculties involved? Your ear sensor and the mind faculty. Then ear sensor, what's the krutya or function of that? Earlier I mentioned ditta sutta muta vinyata. So
hearing.
This is the sutta,
yeah.
Just hearing. Hearing is not a body.
Nothing more, yes.
Nothing more than that. Then how do you get to know about the human body? Which faculty? It is from the mind faculty. So whatever get to know using mind faculty, can it exist outside or is it a creation of your own mind? It's a
creation
of our mind. So without knowing this truth, we used to believe something existing outside. That's what we get to know. This is, if you compare, very similar to how dog believe there's another dog outside.
In the water.
Right? It doesn't know the dog created by its own mind. Right? So delusion about these six faculties causes to have that dog in the water. Our delusion about our ear sensor and the mind sensor causes there to have a human body outside. Not knowing the truth, this is a creation of our mind faculty. Right? So this is one way of looking at samudaya within you. So if you see this samudaya is, when samudaya is there, avijja is there, something existing. When samudaya is not there, it is not arising. Imasmin sati idam hoti, imasmin asati idam nahoti. This is the dhamma, paticca samuppanna nature shown by the Buddha.
So it is important
that we look upon the nature of things or concentrate on the samudaya of whatever the meditation that we have been practicing, and not from outside but within yourself.
So I hope and I wish that this would definitely light up your eyes and help you and contribute in paving your way towards the Nibbanic bliss or the ultimate goal of every Buddhist. So thank you very much for being with us. Thank you very much, Professor Ravi Kulkarni, for disseminating your Dharma knowledge with us, and I'm sure it's your practical knowledge as well, whatever you have gained through meditation as a meditation teacher. And if you have any comments, I'm sure you would have had lots of issues to resolve, things maybe you need to clarify with Professor, you can write to us, you can email to us to this address, dhammahadaya@yahoo.com, dhammahadaya@yahoo.com. And you can also send a text message to Professor.
Yes, my mobile number is 0777-234-239. 0777-234-239. And my website also, you can listen to this. ravi.harimaga.com. ravi.harimaga.com.
Yes, thank you very much. Yes, so if you have missed any of these Dhamma discussions, you can definitely check it out on the website. So thank you very much for being with us. Let us meet again in the next week with another program like this. May the most valuable culture bless you.
Yes, it's okay.